Honorable Douglas Devananda, you have 8 minutes.
Oh my.
8 minutes.
Okay, thank you. நன்றி சபைகளுக்கு தலைமதாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, 2015 ஜெனீவா மனித உரிமைகள் பேரவையின் இலங்கை தொடர்பில் நிறைவேற்றப்பட்ட பிரேரணையின் 4வது செயற்பாட்டு பிரிவின் 3வது விடயத்திற்கு ஏற்ப இழப்புகளுக்கான நஷ்டஈடு வழங்கும் அலுவலகம் அமைப்பது தொடர்பில் இன்று நாங்கள் விவாதங்களை மேற்கொண்டு வருகின்றோம். இந்த நிலையில் தமிழ் அரசியல் கைதிகள் தங்களுக்கான நியாயத்தினை கோரி உண்ணாவிரதம் இருந்து வருகின்றனர். அனுராதபுரம் சிறைச்சாலையில் கடந்த மாதம் 14 ஆரம்பிக்கப்பட்ட இந்த உண்ணாவிரதம் இன்று ஏனைய சிறைச்சாலைகளில் தடுத்து வைக்கப்பட்டுள்ள தமிழ் அரசியல் கைதிகளாலும் மேற்கொள்ளப்பட்டு வருகின்றது. இந்த தமிழ் அரசியல் கைதிகளுக்கு நீதி நியாயம் நிலைநாட்டப்பட வேண்டும் என்பதில் நாங்கள் ஆரம்பம் தொட்டே வலியுறுத்தி வருகின்றோம். இத்தகைய நிலைமையில் இந்த நாட்டில் அரசியல் கைதிகள் என ஒருவரும் இல்லை என்ற கதையினை கூறி நீங்கள் இந்த விடயத்தை தட்டி கழித்து வருகின்றீர்களே அன்றி இதற்கொரு முடிவினை எடுப்பதற்கு பின்னடித்து வருகின்றீர்கள். அரசியல் கைதிகள் என்ற சொற்பிரயோகமானது இன்று நேற்றல்ல, 1940களில் அன்றைய அரசு சமசமாஜ கட்சியின் தலைவர்கள் சிலரை கைது செய்து சிறையில் அடைத்தது முதல் இந்த நாட்டில் பயன்படுத்தப்பட்டு வருகின்ற சொற்பிரயோகமாகும். அதன் பின்னர் 1971 1989 காலகட்டங்களில் தென்பகுதியில் ஏற்பட்டிருந்த சிங்கள இளைஞர்களின் கிளர்ச்சியின் போது இந்த சொற்பிரயோகம் மிகவும் அழுத்தமாக பிரயோகிக்கப்பட்டு வந்திருந்தது. அதன் தொடர்ச்சியாகவே நாங்கள் இந்த தமிழ் அரசியல் கைதிகளின் தடுப்பினையும் பார்க்க வேண்டியுள்ளது. இவர்கள் பாதாள உலக கோஷ்டியினர் அல்ல. தங்களது சுயத்திற்காக சமூக விரோத செயல்பாடுகளில் ஈடுபட்டோரும் அல்ல. தமிழ் மக்களின் விடுதலையை நோக்கிய போராட்டத்தின் ஒரு காலகட்டத்தில் விரும்பி இணைந்தோ அல்லது பலவந்தமாக இணைத்து கொள்ளப்பட்டோ செயல்பட்டவர்கள் என்ற அடிப்படையிலேயே இவர்கள் கைது செய்யப்பட்டுள்ளார்கள். இந்த தமிழ் அரசியல் கைதிகள் தாங்களும் வாழ்வதற்காகவே போராடி வருகின்றனர், நீதி நியாயம் கோருகின்றனர். இவர்களை வைத்து வெளியிலிருந்து யாரும் அரசியல் செய்வதற்காக அல்ல. இவர்கள் அனைவரும் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டவர்கள். இலங்கையின் சட்டத்தின் பிரகாரம் குற்றமொப்பு ஒன்றினை உறுதிப்படுத்துவதற்கு பொலிசாரினால் கைதிகளிடமிருந்து புறப்படுகின்ற வாக்குமூலம் பயன்படுத்துவது இயலாது. எனினும் இந்த தமிழ் அரசியல் கைதிகள் அனைவருமே இன்னமும் பிணை கூட இன்றி தடுப்பில் இருப்பதற்கு ஒரே காரணம் அவர்களிடமிருந்து போலீசார் பெற்றுக்கொண்டுள்ள வாக்குமூலங்கள் என்றே கூறப்படுகின்றது. இந்த வாக்குமூலங்கள் எப்படியெல்லாம் பெற்றிருக்கக்கூடும் என்பது பற்றி நான் சொல்லி நீங்கள் தெரிந்து கொள்ள வேண்டியதில்லை. ஆக அந்த இந்த நாட்டில் தமிழ் மக்களுக்கு ஒரு சட்டமும் சிங்கள மக்களுக்கு ஒரு சட்டமும் என தொடர்ந்து செயல்படுத்தப்பட்டால் நீங்கள் அதிக அளவில் செலவு செய்து விளம்பரப்படுத்தி கொண்டிருக்கும் தேசிய நல்லிணக்கம் என்பது வெறும் கண் துடைப்புத்தானே என்று கேட்க விரும்புகின்றேன். தமிழ் அரசியல் கைதிகளை இவ்வாறு தொடர்ந்து நீதி நியாயமின்றி தடுத்து வைத்திருப்பதில் அவர்களது மனித உரிமைகள் திட்டமிட்டு மீறப்படுகின்றன. இந்த இழப்புகளுக்கான எதிரீடுகள் அலுவலக சட்டத்திலும் சட்டமூலத்தில் இன்னலுற்ற ஆட்கள் பற்றிய வரவிலக்கணத்தின் ஆனா 1வது பந்தியில் வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் நடைபெற்ற மோதலின் போது அதன் விளைவாக அல்லது அதனுடன் தொடர்புடைய அல்லது அதன் பின்னரான என்றும் 3வது பந்தியில் இலங்கையில் உள்ள தனி ஆட்களின் குழுக்களின் அல்லது மக்கள் சமுதாயங்களின் உரிமைகள் மீதான முறைப்படுத்தப்பட்ட முழுமையான மீறுகைகளின் போது எனவும் குறிப்பிடப்பட்டுள்ளது. இந்த வரவிலக்கணத்தின்படி இந்த தமிழ் அரசியல் கைதிகளும் அடங்குகின்றனர் என்றே கருத வேண்டும். அந்த வகையில் இவர்களுக்கு, அதாவது இந்த தமிழ் அரசியல் கைதிகளுக்கு என்ன இழப்பீடுகள் வழங்கப் போகின்றீர்கள் என கேட்க விரும்புகின்றேன். எனவே இந்த தமிழ் அரசியல் கைதிகள் விடயத்தில் ஒரு தீர்க்கமான முடிவுக்கு வாருங்கள். மேலும் இந்த விடயத்தை தள்ளி போடாதீர்கள். என கேட்டுக்கொள்கின்றேன். தமிழ் அரசியல் கைதிகளின் விடுதலைக்கு விரைந்து நடவடிக்கை எடுப்பதாக கூறிக்கொண்டு வடக்கு கிழக்கு மாகாணங்களில் நமது மக்களின் வாக்குகளை அபகரித்தவர்கள், இந்த அரசாங்கத்தை தாங்கள் தான் கொண்டு வந்ததாக கூறி திரிபவர்கள், உண்மையிலேயே தமிழ் அரசியல் கைதிகள் மீதோ இந்த தமிழ் அரசியல் கைதிகளின் விடுதலைக்காக அல்லல் பட்டு கொண்டிருக்கும் அவர்களது உறவினர்கள் மீதோ அக்கறை கொண்டிருந்தால், ஆளுமை மிக்கவர்களாக இருந்திருந்தால், தமிழ் அரசியல் கைதிகளின் விடுதலையை விரும்பியிருந்தால் அவர்களை எப்போதோ விடுவித்திருக்கலாம். அதற்கான அரசியல் அதிகாரம் அவர்களிடம் இருந்திருக்கின்றது. குறிப்பாக 2015 புதிய அரசின் 100 நாட்கள் வேலை திட்ட காலகட்டத்திலேயே இதனை செய்திருக்கலாம். இப்போது அதாவது தமிழ் அரசியல் கைதிகள் உண்ணாவிரதங்களை மேற்கொள்ளுகின்ற காலங்களில் இங்கே வந்து நீலி கண்ணீர் வடிக்க தேவையில்லை என்றே கருத வேண்டியிருக்கின்றது. இழப்புகளுக்கான எதிரீடு அலுவலகம் என்பது யுத்தம் இந்த நாட்டில் முடிவுக்கு கொண்டு வரப்பட்டு கிட்டத்தட்ட 9 வருடங்கள் கழிந்த நிலையில் இன்றும் பேசப்பட்டு கொண்டிருக்கின்ற நிலையில் இந்த அலுவலகம் துரித கதியில் அமைக்கப்பெற வேண்டும் என்பதே எமது எதிர்பார்ப்பாகும். கடந்த கால யுத்தம் காரணமாக அனைத்தையும் இழந்து நடுத்தருவில் நிற்கின்ற எமது மக்களுக்கு இது பூரண மன நிம்மதியை தந்துவிடாது. எனினும் அவர்களது மனக்காயங்களுக்கு ஒத்திடமாவது இந்த அமையும் என்றே நான் கருதுகின்றோம். கடந்த காலத்தில் புனர்வாழ்வு வழங்கப்பட்ட எமது மக்களில் பெரும்பாலானவர்கள் இன்னமும் போதிய வாழ்வாதாரங்கள் இன்றைய நிலையில் மிகவும் பரிதாபகரமான வாழ்க்கையினையே மேற்கொண்டு வருகின்றனர். இந்த மக்களுக்கு ஒரு முழுமையான வாழ்வாதார உதவியாக ஒரு தொகை நிதி உதவி வழங்கப்பட வேண்டும் என நான் ஏற்கனவே பல முறை இந்த சபையின் மூலமாக கோரிக்கை விடுத்திருந்தேன். அது தொடர்பில் மீள்குடியேற்றம் மற்றும் புனர்வாழ்வு அமைச்சரினால் ஓர் அமைச்சரவை பத்திரம் சமர்ப்பிக்கப்பட்டிருந்ததாகவும் அது அமைச்சரவையில் நிராகரிக்கப்பட்டதாகவும் ஊடகங்கள் செய்தி வெளியிட்டிருந்தன. அத்தகைய துரவஸ்தவசமான நிலைமைகள் ஏற்படாத வகையில் கடந்த கால யுத்தம் காரணமாக பாதிக்கப்பட்டுள்ள நமது மக்களுக்கு ஒரு முழுமையான வாழ்வாதார ஏற்பாடு இந்த அலுவலகத்தின் மூலமாக நிறைவேற்றப்பட வேண்டும் என்பதே எமது எதிர்பார்ப்பாகும். எனவே தற்காலத்திலும் பாதுகாப்பு அமைச்சுக்கு அதிக நிதி ஒதுக்கீடுகளை மேற்கொள்வதை போன்று இந்த மக்களுக்கு, இந்த நாட்டு மக்கள் என கருதி அவர்களுக்கும் இந்த சமூகத்தில் வாழ வேண்டிய மக்கள் என்ற நிலைப்பாட்டில் இருந்து எதிர்வரும் வரவு செலவு திட்டத்தில் இந்த மக்களின் வாழ்வாதாரங்களுக்கென ஒரு விசேட நிதி ஒதுக்கீடு மேற்கொள்ளப்பட வேண்டும் என்பதை ஒரு கோரிக்கையாக இங்கு முன்வைக்கின்றேன். குறிப்பாக கடந்த கால யுத்த பாதிப்புகள் காரணமாகவே எமது மக்களில் பலர், குறிப்பாக பெண் தலைமைத்துவ குடும்பங்கள், தங்களது வாழ்க்கையினை முன்னெடுத்து செல்லும் முகமாக நுண்கடன் உட்பட நிதி நிறுவனங்களில் கடன் தொகைகளை பெற்றுள்ளனர். இதனால் இன்று அவர்கள் பெரும் கடன்காரர்களாகி தற்கொலை செய்து கொள்ளுகின்ற நிலை தொடர்கின்றது. மேலும் பல குடும்பங்கள் விவாகரத்தில் பிரிந்து வாழுகின்ற நிலைமையும் எமது பகுதிகளில் உருவாகி வருகின்றது. இவையெல்லாம் எமது சமூகத்தில் சொல்லனா துயரங்களாகவே தொடர்கின்றன. இத்தகைய நுண்கடன் பெற்றவர்களுக்கு ஒரு தீர்வாக இந்த அரசு 1 லட்சம் ரூபாவிற்குட்பட்ட கடனாளிகளுக்கென ஒரு திட்டத்தினை கொண்டு வந்திருந்த போதிலும் அதனை விண்ணப்பிப்பதற்குரிய தகமைகள் தொடர்பில் அறிவிப்பதற்கான காலக்கெடு போதுமானதாக இல்லாத காரணத்தினால் அது அந்த அளவிற்கு எமது மக்களுக்கு உரிய பயன்பாடுகளை தரவில்லை என்று கருத வேண்டியுள்ளது. மேலும் மேற்படி கடன் திட்டங்களை தொடர்பில் அரசு மட்ட தீர்மானங்கள் எடுக்கப்படுகின்ற போது அது கடன் பெற்று எமது மக்களுக்கு கடன் கொடுத்தவர்களால் பாரி அழுத்தங்களை வெவ்வேறு வடிவங்களில் மேற்கொள்வதற்கும் வழிவகுத்து வருவதை இங்கு குறிப்பிட வேண்டும். எனவே அந்த மக்களை முழுமையாக தற்போதைய கடன் தொல்லை நிலைமைகளிலிருந்து மீட்பதற்கு ஏதுவான நடவடிக்கைகளை துரிதமாக மேற்கொள்வதற்கும் இந்த அலுவலகத்தின் ஊடாக வழிவகைகள் ஏற்படுத்தப்பட வேண்டும். அந்த வகையில் இந்த அலுவலக சட்டமூலத்தில் குடும்பங்களின் தலைமைத்துவத்தினை ஏற்றிருக்கின்ற பெண்கள் தொடர்பில் விசேட செயல் திட்டங்களை மேற்கொள்வது தொடர்பான விடயமும் இணைத்து கொள்ளப்பட வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். மேலும் அங்கவீனமுற்ற ஆட்கள் என இங்கு குறிப்பிடப்பட்டிருக்கின்ற யுத்தம் காரணமாக முள்ளந்தண்டு பாதிக்கப்பட்டவர்களாக பல நூறு பேர் வடக்கு கிழக்கு மாகாணங்களிலே உரிய மருத்துவ வசதிகளை பெற முடியாத வகையில் வாழ்ந்து வருகின்றனர். இவர்கள் தொடர்பில் ஒரு விசேட மருத்துவ வசதிகள் கொண்ட ஒரு அமைப்பு முறைமை ஏற்படுத்துவது அவசியமாகின்றது என்பதை கவனத்தில் கொள்ள வேண்டும். அத்துடன் இங்கே இன்னலுற்ற ஆட்களின் குழுக்களுக்கான அல்லது அத்தகைய இன்னலுற்ற ஆட்களின் உறவினர்களுக்கான பயனுள்ள பரிகாரத்திற்கு நலன்களுக்குமான உரிமையை ஏற்று அங்கீகரிக்க கருதப்படுகின்ற வழிமுறை பற்றி கூறப்படுகின்றது. அத்துடன் இன்னும் மேலும் இருப்பதால் நான் எனது இதை சபைக்கு பாரப்படுத்துகின்றேன். நன்றி.
பூமி ஸ்துதி. கரு முஜிபுர் ரஹ்மான் மந்திரிமா.
ஸ்துதி கரு சபாபத்துமணி. விசேஷன்ம அத மே இதிரிபாத் கரல தீன ஹானிபூர்ண சந்தாவுன காரியாலய மிப்பில் பத பணத்தா ஏ சந்தா தீர நிர்ணாயக இவாகேம ஏகே தீன அரமுனு ஏகே தீன அபி விசேஷன்ம பலாபுருத்வேன தேவால் மேகதியா பெலுவாம கரு சபாபத்துமணி மூலிகோம அப்படி எக்கங்கவன காரண தமாய் விசேஷன்ம மேராட்டே மே சங்கிதியாவ கரா அப்படி அன கமனதி நவத மேராட்டே மே தீன தத்தியத்தைக்க அப்பிட்ட மே பௌகிய கால யுத்தே அரஹா அப்பிட்ட மேராட்டே சிறுதினாட்டம் விஷால ஹானி சித்தவெலா தீரும் ஏக உத்துர தக்குன கீழன சிறுதினாட்டமே யுத்தே விபாக்க அப்படி சிறுதினாம புக்தி வீந்த ஏ யுத்தே தீன மிளச்சத்தை அப்படி சிறுதினாம தானோ ஏ யுத்தே தீன குறிரிபாவ அப்படி சிறுதினாம தானோ நமுத்த யுத்தே அது அவசானகிட்ட அவில்ல அப்படி மிராட்டே சங்கிதியாவகன மே கதாகரண முகத்தே நவத்த அப்பிட்ட ஏ பாலம ஹதாகன்ன நவத்த ஏ சம்பந்தே நவத்த அப்பிட்ட தனாத்மக பெத்தகட்ட குடநகான்ன அப்பிட யம் யம் யாந்திர அனிவாரியம் அப்பிட்ட அவசிய வேணும் ஏ யாந்திரன அப்பிட அவசிய வேணே மிராட்டே நவத்த யுத்தேகட்ட அன்னவாத் நவத்த மேராட்டே ஜாதிவாதே அவுசன்னவாத் நவத்த மேராட்டே ஏத்தியன சமகிய கடாதான்னவாத் நிமை மே ஜாத்தியின் அத்தர சங்கீதியாவ சமகிய ஏ ஜாத்தியின் அத்தர திபுனு ஏ செக்கைய ஏவ துருக்கரான்ன அப்பிட்ட அலுத் கமனக்கியான்ன யாந்திரன அவசிய வேணும் யுத்தே அவசான உணாய்க்கேலா சிவிலு தேவால் அவசான் விழான யுத்தே அவசான உணாய்க்கேலா மேராட்டே திபுன பிரஷ்னாமத்த அவசான விழான ஏந்த அப்பிட வெனவா அலுத் கமனாக்கியான அலுத் யாந்திரண ஹதாக தேக எக யாந்திரணையாக தமை மே ஹானிபூர்ணய பிலிபந்த அப்படி மே அது கதாகரண மே பணத்த பிலிபந்த தீன மே கதிகாவ் மேகதி நோய்க்குத் அதாஸ் தீனோ சமநாயக் கியான புலுவாங் உத்துரு நகரேடு வித்தராக் மேக சீமா விழா தீனோ ஆக்கிய அப்படி தானா மே பணத்தை பெஹதிலும கீழ தீனவா உத்துருசா நகரேர பலாத்தில சிது சன்னத்த கட்டும் அத்தரத்துற எஹி பிரதிபலையாக் வசியானோ ஈட சம்பந்தோ எஹி பசுவிபாக்கியாக் கிளிசஹோ ஏன்னா ஓனாம தனக்க மே வெச்ச சித்தியாக் சம்பந்தவ மே ஹானிபூர்ணே அதால வேணவா ஏக லங்காவே மாத்திர வென்ன புழுவாங் அம்பந்தொட்ட வென்ன புழுவாங் ஏமனத்தம் அம்பார வென்ன புழுவாங் மடக்கலப்பு வென்ன புழுவாங் கொழம்ப வென்ன புழுவாங் ஏமனத்தம் வயம்ப பலாத்த வென்ன புழுவாங் மே அப்பே ரட்டத்துல ஓனாம தனக்க ஏ காலே சிது வச்ச மே சிதுவின் மெக்க சம்பந்த ஏகட மே அதால மே பணத்தை ஏகட அதால வேணும் ஏந்த அப்பிட்ட தீன பிரச்சனை தமாய் ஏந்த நமுத் அத விபாக்ஷே யம் யம் உதவிய மிக வெனப்பத்தகட ஹரவான் ஹதனும் மேகலோக்கினா சன்னத்த அரகலே முகத்த கீழே மிக விஸ்தர கரான் ஓனே கீழே தோற தீன கட்லுவ தமாய் கரு சபாபத்துமணி த ஹத்தேகே சன்னத்த அரகலே அக்காவணி த ஹத்தேகே மிரட்டே கரல்ல கேவுவா தேக சன்னத்த அரகலே த ஹத்தேக கனத் த ஹத்தேகே அபி தன்னோ ஹத்தேகே தீன இதா வெச்ச சன்னத்த அரகலேடா வந்தி லபா தீலத் நே ஏ வரத் கிசுது கெவீம் அக்கரே நே நமுத் அபிபலாபுரத்து மங்கிதான் அமத்துமா ஐக்க கியானோனே ஏ ஹத்தேக்கே வச்ச சிதுவீம் மொழட்டாத் மே பணத்தை அதால கரகண்ண அப்பி ஹக்கியாவாக் தீனவாத மேக துள அப்பி ஏகடாத் யம் சாதாரணத்தியாக் இஷ்டகரான மே பணத்தாரா அப்பிட்ட புழுவாங்க கமத் தீனவா தயந்த த மேக பலனவா மேக அராத் யம் ஜாதிவாதி அதாசா குடநகான புழுவாந்த கீழா தான் அப்பி உத்துரே வெண்ண புழுவான் தக்குனே வெண்ண புழுவாங் அப்படி தாக்கா பிரபாகரன் நெக்க ஏ வெரதி அதாசோல வெரதி மதாவதோல ஏ கமன் கரே அப்பே ரட்டே லவாய் எமனத்துவ மே கல்லதோனி நெமே உதுரே வெண்ண புழுவாங் கிளி நொச்சியே வெண்ண புழுவாங் மட கலப்பு வெண்ண புழுவாங் ஏ திரவிட அப்பே ரட்டே இப்பதிச்ச அம்மல தாத்தலகே லமாய் தமாய் பிரபாகரன்கே வெரதி அதாசாக் வெரதி மதவாதையாக் கூட மிரட்டே திபுன யம் யம் தேசபாலன காரணாவுட உன் வெரதி கமனாக்யா ஏகா அப்படி சீருதே நாம பிலிகான் එහෙම නැතුව ඉන්දියාවේ ඉඳලා ආපු උදවියවත් ඉන්දියාවේ ඉපාවිලා කල්ලතෝනි නෙමෙයි මේ තුවක්කු අරගෙන ආවේ. මේ සයිනා කරලා මේ බඩේ බැඳගෙන ආවේ, කටේ මේ බෙල්ල වටා බැඳගෙන ආවේ, මේ සුයිසයිඩ් ජැකට් එක දාගෙන ආවේ තමිල්නාඩුවෙන් ආපු උදවිය නෙමෙයි. මේ අපේ රටේ ඉපදිච්ච අපේම අම්මලා තාත්තලගේ සහෝදර ජනතාවගේ ළමයි. එතකොට ඒ ළමයි වැරදි පාරක ගියා. අද යුද්ධය අවසාන වෙලා තියෙනවා. අපිට වෙලා තියෙනවා ඒක නැවත ඒ ළමයි පුනරුත්ථාපනය කරලා ඔවුන්ගේ ජීවිත නැවත හදාගන්න පුළුවන් යම් තීන්දුව තීන්දුව ගන්න පුළුවන් යාන්ත්‍රණයක් හදාගන්න එක අපිට අත්‍යවශ්‍ය දෙයක්. ලෝකේ හැම රටකම සිවිල් යුද්ධයක් අවසාන වුණාට පස්සේ ඒ සිවිල් යුද්ධය අරහා අපහසුතාවයට ලක් වෙච්ච උදවිය වෙන්න පුළුවන්, හානි වෙච්ච උදවිය වෙන්න පුළුවන්, ජීවිත නැති වෙච්ච උදවිය වෙන්න පුළුවන්. හැම රටක්ම ලෝකේ ඒ සිවිල් යුද්ධයෙන් ඇති වෙච්ච ඒ ප්‍රතිඵල නැවත අනිත් පැත්තකට හරව ගන්න යම් යම් යාන්ත්‍රණ හදලා තියෙනවා. ඒක ලංකාව විතරක් නෙමෙයි, ලෝකේ සිවිල් යුද්ධය ඇති වෙච්ච හැම රටකම ඒක වෙලා තියෙනවා.
ඔබතුමා තව මිනිත්තුවක් තියෙනවා.
ඔබතුමා මට මෙතුමාගේ කාලේ විනාඩි
දෙක.
මේ මෙතුමාගෙන් විනාඩි දෙක විනාඩි හතරයි.
ඕකේ.
මෙතුමාගෙන් එකයි විනාඩි පහයි. බොහොම ස්තුතියි. එතකොට අද ලෝකයේ එහෙම සිවිල් යුද්ධ අවසාන වුණාට පස්සේ හැම රටක්ම නැවත තමන්ගේ රට තුළ යුද්ධයක් එනේම වළක්වන්න ඒ යුද්ධය තුළ හලාබානි සිදුවෙච්ච ඒ ජනතාවට යම් ජනකොටසකට ඒවට සම්බන්ධ වෙච්ච පිරිස්වලට යම් හලාබානි ඒ පවුල්වලට වෙලා තියෙනවා නම් ඒව නැවත මගහරවගෙන ඔවුන්ගේ ජීවන රටාව ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්න පුළුවන් තීන්දුව අරගෙන තියෙනවා. ඒක තමයි ඒක තමයි මේ ලෝක ඉතිහාසයේ මානව ඉතිහාසය තුළ හැම රටක්ම ඒ කාර්යයට යොමු වෙලා තියෙනවා. දැන් අපි මේ වගේ තීන්දු ගන්නකොට දැන් ඇවිල්ලා මෙතන කියනවා මේ අධිරාජ්‍යවාදීන් මේ කියන්නේ මේ NGO නඩය මේ බෙදුම්වාදය මේ දැන් ඒව තමයි කතා කරන්නේ. මෙතුමා මේ බලනවා මගේ මූණ දිහාත් බලනවා බෙදුම්වාදී කිව්ව ගම. ඒව තමයි කතා කරන්නේ. ඒ ඒව වලින් තොර මෙතුමන්ලට මේ අදහසක් නෑ. ඕක හැමදාම කියන්න පුළුවන් ගරු සභාපතිතුමනි. ඕක හරහා කිසිම දෙයක් වෙන්නේ නෑ. ඕක කිය කිය අපිට තව පුළුවන් මේ රටේ සමාජය බෙදන්න පුළුවන්. තව තව මේ රටේ ජාතීන් අතර වෛර ඇති කරන්න පුළුවන්. තව තව මේ රටේ ජනතාව අපිට ඈත් කරන්න පුළුවන්. ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. මොකද දැන් මේ පනතාරහා ලොකු බිල් එකක් මවනවා. ලොකු බිල් එකක් මවලා අන්න බෙදුම්වාදයට මේක කරා පාර කපනවා. අන්න දැන් නැවත LTT ඉසෝසවන්න යන්නේ LTT කාර්යයන්ට මේ සල්ලි දෙන්න යන්නේ කියලා මේ රටේ ඉන්න සිංහල සාමාන්‍ය ජනතාව අතර බයක් සැකයක් බියක් ඇති කරන්න දැන් මේ පනත හරහා යම් පිරිසක් උත්සාහ කරගෙන ඉන්නවා. එහෙනම් ගරු සභාපතිතුමනි අපිට කියන්න තියෙන ඒගොල්ලන්ට ඒගොල්ල හැමදාම ඉතිහාසයේ ඒගොල්ලන්ගේ දේශපාලනේ කුණු බක් කියලා තමයි ගිහිලා තියෙන්නේ. ඒ දේශපාලනය හරහා මේ රටට කවදාකවත් සිතක් වෙලා නැහැ. ඒ දේශපාලනය අරහා මේ රටේ අපේ ජනකොටස් වලට මේ රටේ ඉදිරි පරම්පරාවට සෙතක් වෙලා නැහැ. ඒක තුල තියෙන්නේ මෙලෙච්ඡත්වයේ තමයි තියෙන්නේ. ඒක තුල තියෙන්නේ වර්ගවාදයේ තියෙනවා. ඒක තුල තියෙනවා මේ මිනිස් සංහතියටම විරුද්ධව කතා කරන දේවල් විතරයි ඒක තුල තියෙන්නේ. ඒක තුලින් අපිට ගන්න දේවල් ආදර්ශවත් දේවල් නැහැ. ඒ හින්දා අපිට අද රජයක් හැටියට වගකීමක් තියෙනවා. 2009 යුද්ධය අවසාන වුණා. ඒ යුද්ධය අවසාන වෙලා අපි යම් ගමනක් පටන් අරන් තියෙනවා. ඒ ගමන තුල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ ගමනට විරුද්ධ අය ඉන්නවා. මං කියලා උතුරෙත් ඉන්නවා. අපි විග්නේෂරන් වගේ මහැමතිතුමාව ගත්තම එතුමා ඉන්න වෙනත් අදහසක. සුවාජිලිංගම්ව ගත්තම එතුමා ඉන්න වෙනත් අදහස. නමුත් ඒ අදහස නෙමේ දෙමළ ජනතාවගේ බෞතරයේ අදහස. ඒක අපි මතක තියාගන්න. දෙමළ මෙතනදී එදා අපි දැක්ක 2015 ජනාධිපති මැතිවරණේ ආවම සුවාජිලිංගම් මැතිතුමත් ඡන්දෙ ඉල්ලුවා. එතුමාට ඡන්දෙ දුන්නේ නැහැ දෙමළ ජනතාව. එතුමාට ඡන්දෙ දුන්නේ නැතුව පොළොන්නරුවේ ඉපදිච්ච අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තමයි බෞතර දෙමළ ජනතාව ඡන්දෙ දුන්නේ. නමුත් ඒ බෞතර දෙමළ ජනතාවගේ යම් පිරිසක් තමයි තරුණ තරුණියෝ තමයි වැරදි මතයක එදා ප්‍රභාකරන් එක ඒ ගමන ගියේ. නමුත් ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඡන්දෙ දුන්නේ මෛත්‍රීපාල මහත්තයාට. ටිකක් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නා. එතකොට අද අපි නැවත මේක පුනරුත්ථාපනය කරගෙන අලුත් අදහස් උඩ ඔවුන්ගේ ජීවන තත්ත්වේ නගා සිටවන්න ඔවුන්ගේ ජීවිත නැවත හදාගන්න අපි ආණ්ඩුවක් හැටියට යම් යන්ත්‍රයක් අපි හදනවද? ඒක හදන්නේ නැතුව නැවත ඔවුන්ව අපි අර අන්තවාදීන්ගේ තුරුල් වලට තල්ලු කරනවද කියන තීන්දුව තමයි අපි අතර තියෙන්නේ. මම හිතනවා අපි රජයක් හැටියට අපි හරි තීන්දුව අපි අරගෙන තියෙනවා. මේක ඉස්සරහට ගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය. මේකත් මානසික ප්‍රශ්නයක්. අපි දන්න අවුරුදු 10 15 තවම ඉන්නවා මේ හිරගෙවල් වල. ඒ වුන් පිළිබඳවත් තීන්දුවක් ගත යුතුයි. ඔවුන් ඔක මේ රටේ තරුණයෝ. වැරදි මාවතක ගිය තරුණයෝ. අපි ඕකම අපි 71 හිට 71 කැරලි ගහපු රාජ්‍යයට විරුද්ධව කැරලි ගහපු තරුණයන්ට අපි ඒක අපි ඒ තීන්දුව අපි අනුගමනය කළා. 88 89 කැරල්ලට හවුවෙච්ච ඒ තරුණයන් ඒ සිරබාර වලට ලක් වුණාම ඔවුන්ව නිදාස් කරන්න ඕනේ කියලා අපි සියලු දෙනාම අපි එකඟ වුණා. නමුත් උතුරේ කැරලි ගහපු තරුණයන් සම්බන්ධව අපි යම් තීන්දුවක් ගන්නකොට යම් තීන්දුවක් ගැන කතා කරද්දී එතනට ඇවිල්ලා කඩා පැනගෙන කියනවා මේ එල්ටීටී කාර්යෝ එළියට දාන්න හදනවා බෙදුම් වාදේ ශක්තිමත් කරන්න හදනවායි කියලා නැවත මේ රටේ දෙමළ ජනතාවව අර අන්තවාදීන්ගේ තුරුලට තල්ලු කරන කතාවල් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම හිතනවා මේ හානිපූර්ණ සඳහා වෙන මේ කාර්යාලයේ මේ පනත ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අපිට ලොකු ගමනක් යන්න තියෙනවා. අපි ජාතික සංහිඳියාව ඒ සමගිය ඒ ඒ ඒ වුමනාව ඒ ශ්‍රී ලාංකිකයා ජාතිකක් ගොඩනගන්න ඕනේ කියන හදාසෙ ඉඳගෙන අපි මේ කතා කරන්නේ. ඒ කතාවට අපිට මේ වගේ පනත් මේ වගේ යාන්ත්‍ර අනිවාර්යම වුමනා වෙනවා. ඒ හින්දා අපි මේක ශක්තිමත් කරමින් අපි සමුන්නාංශලා බලාපොරොත්තු වෙන ඒ ශ්‍රී ලාංකික ඒ ජාතිය ගොඩනගන්න මේකත් අපිට ශක්තියක් වෙයි කියලා මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Honorable Sumandiran.
Thank you, Honorable Presiding Member, for the opportunity given to me to say a few words on the Office for Reparations bill that has been taken up for debate today. A long overdue piece of legislation, and so we welcome the introduction of this process. Nevertheless, I wish to place on record certain misgivings that we have, shortcomings even with regard to this bill. But even before doing that, may I say that I would like to echo the sentiments of Honorable Bimal Ratnayake and the Leader of the Opposition, who spoke before me, both of whom said that the process of ascertaining the truth ought to have preceded this Office of Reparations. Truth being the first pillar in transitional justice, there should be a truth commission of sorts that is established to bring out the truth of what happened, particularly during the armed conflict and the various violations that took place during that period. Any armed conflict will have that feature. There is no clean armed conflict in any part of the world. So it's important that after that is over, that we look back, not with a view to vengeance, but with a view to learning lessons and with the aim of ensuring that this does not recur. So we would have preferred a truth commission to precede this bill. Nevertheless, as I said before, we welcome the introduction of this bill. I would like to point to a couple of concerns that we have. The first is with regard to Clause 11, 1G, where the office is to formulate and recommend to the Cabinet of Ministers policies and reparations and guidelines with regard to the grant of individual and collective reparations. Now, in my understanding, the legislation that is approved by Parliament must set out the policy. Policy must be determined by the legislature. So it is the policy of the government to make reparations. for persons who have been affected by various violations, and it must categorize who those are and provide for the different kinds of reparations that must be made available to them. If the office that is being set up through this legislation has to formulate and then we'll have to recommend to the Cabinet of Ministers the kind of reparations and the grant of reparations to individuals and others collectively, we fear that this process might be politicized. We have seen or heard the discussions that have taken place in the cabinet, or this was reported, when this bill for Office of Reparations was discussed there. And that concerns us because, as we have seen in this House also today, a mechanism such as this, which the whole House ought to endorse wholeheartedly, is being made the object of divisive politics. And that kind of sentiment, unfortunately, had happened or come out even in cabinet discussions. And in that background, we are concerned about the provision that the Office of Office for Reparations must obtain cabinet approval for policies and guidelines. As I said, that policy and guideline ought to be, or policies at least, ought to be in the bill itself. Secondly, concern which has been expressed in certain quarters, and that appears in clause 22.4, as to whether the disbursements that are to be made, every one of those disbursements need parliamentary approval. I don't think so. Reading that clause, it seems that it is only the policy guidelines with regard to these disbursements that the parliament must approve. But nevertheless, since some doubt has been aired with regard to this issue, I would very much like the Honourable Minister to clarify that situation, because if that fear is justified, then it will become a mockery for the Parliament to be approving each and every disbursement, and I hope that is not the case. Thirdly, one looks at this bill and finds clause 27 with regard to the interpretation of various words and phrases that have been used in this bill. And then you have the committee stage amendments that have been proposed by the government. I understand this is in keeping with the determination of the Supreme Court. I have read the determination of the Supreme Court, and I must say, with all due respect to their lordships, I am unable to understand, thank you, or agree with that determination. That again mirrors a certain kind of fear, and it's unfortunate that that fear comes through a judicial pronouncement, because you find the definition of aggrieved person to be as contained in the 1st, 2nd, 3rd and 4th Geneva Conventions of 1949. And the Supreme Court seems to think that that seems to violate the sovereignty of the country. These are all conventions that Sri Lanka is signatory to. You don't have to pass enabling domestic legislation in order to adopt a definition. There are many laws that we have passed which adopt the definitions in international instruments that we have signed and ratified. So to say that unless domestic legislation is first passed, a good definition that is found in an international instrument ought not to be adopted defeats any logic. And in any case, even if that be so, this is the domestic legislation. This is the domestic legislation that is adopting that definition. So the fact that we are a dualist country doesn't take away from the fact that we can look at good definitions and adopt it as a definition that we will follow. So, but unfortunately, that is the determination of the Supreme Court, and therefore, I understand that you have to change that. But I must place here our concern with regard to even the Supreme Court falling into this kind of error and entertaining illogical fears, even with regard to the definition of human rights. Now, that is being deleted entirely because, I suppose, that goes on to say to give effect to international human rights treaties which have been ratified by Sri Lanka. Now, if Sri Lanka has ratified those treaties, what is wrong in adopting those definitions? That is, again, I repeat, again, an act of passing domestic legislation. It is, as I said, unfortunate that that we have got this determination of the Supreme Court and these changes are being made. But I hope that making these changes does not, in effect, take away the intent of the government to understand and appreciate who an aggrieved person is and what is meant by human rights. With regard to the functioning of this office, it is our fervent hope that it will start functioning soon, and that since the reparations are to be made, particularly with regard to persons who have disappeared and also those who have been affected by armed conflict, etc., that the functioning of the office be speeded up so that persons who have long suffered after the end of the armed conflict for almost 10 years by the time this office starts functioning will, at least after a decade, be able to find some solace. And before I sit down, might I repeat that the ascertainment of the truth, a mechanism for the ascertainment of the truth, be brought urgently alongside this act so that truth as it is, whether it is palatable or not, is made known to the country so that all of us from all the different backgrounds, from all sides of the divides, we learn our lessons in order that the country does not go through such a phase as we have gone for 30 long years of armed conflict. Thank you.
Garu, Jayanta Samarira Mathuma, Uthumata Minutu Pahak Thiyena Habai It Issella, Garu Velukuma Mathuma Mul Asanayata.
Garu Mulasanarudu Mantrithumani Mangitana me Garu Sabhave Vivadayak Nathuwa Athi LTTE කියන්නේ මේ රට බෙදා ගැනීම වෙනුවෙන් බෙදා ගැනීම සඳහා දෙකඩ කිරීම සඳහා ම්ලේච්ඡත්වය ක්‍රූරත්වය දුෂ්ටත්වය ඒ වගේම ෆැසිස්ට් බලය යොදවපු ලෝකෙ බිහිසුණු ම්ලේච්ඡ සංවිධානය කියන එක පිළිබඳව මේ ගරු සභාව විවාදයක් නැතුව ඇති. ඒ වගේම මේ ම්ලේච්ඡ සංවිධානය ෆැසිස්ට් සංවිධානය LTTE මේ රටට ජාතියට ලාංකීය ජාතියට කරපු හානිය කොපමණ දැයි කියලා තාම අපි මැනලත් නැතුව ඇති කියලා අපි විශ්වාස කරන්නේ. දැන් මේ හානිපූර්ණය කිරීම කියලා ඊනියා හානිපූර්ණය නමින් මේ පනත් කෙටුම්පතේ ඉන්නේ මොකටද? මේ වෙන මොකටවත් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි විනාඩි 5යි අපිට තියෙන්නේ. මේ ජිනීවා වලට ගිහිල්ලා එදා මේ ආණ්ඩුව විදේශ මාත්‍ය මංගල සමරවීර මහත්තයා ජනාධිපති සිරිසේන මහත්තයාගෙත් එවැගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙත් එකඟතාවයේ සහිතව ජිනීවා ඊනියා ශ්‍රී ලංකාවේ හමුදා ම්ලේච්ඡ හමුදායයි කියලා පිළිගෙන සයිඩල් හුසෙන් කුමාරයාගේ හදපු යෝජනාව ඇලපිල්ලක් ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව පිළි අරගෙන සමානුග්‍රහය දක්වලා අත්සන් කරපු ඊනියා ජිනීවා සම්මුතියේ යෝජනාව යටත් වීමේ යෝජනාව අනුව තමයි මේ එන්නේ. මේක පෙරහැර එදා අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිටවනකොට කිව්වා ඒකෙන් 89 අතුරුදහන් වූ අයත් හොයන්න පුළුවන් කියලා. අදත් කියනවා හානිපූර්ණය කරන්න පුළුවන් 71 අයටත්. වෙලාව නැහැ කියලා දෙන්න ඒ මන්ත්‍රීතුමාලට අපිට. ඊළඟට ලෝකේ කිසි රටක් මේ කලාප කිසි රටක් ලංකාවේ තමන්ගේ රටක නීතියට ඇතුළත් කරගත්තු නැති බලහත්කාරයෙන් සිල්තනත්තන් අතුරුදහන් කිරීම වලින් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති අපේ රටේ නීතියට ඇතුළත් කරගත්තා. ඉන්දියාව ඇතුළත් කරලා තියෙනවද? පකිස්තානය, චීනය, රුසියාව කවුද ඒක ඇතුළත් කරලා තියෙන්නේ? මේ රට මේ පාර්ලිමේන්තුව ඒක ඇතුළත් කරගත්ත මාර්තු මාසේ 7 වෙනිදා. ඊළඟට සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගතාවය දැක්වීමේ පනත සංශෝධනය කළ දැන් යාන්ත්‍රණය හදලා ඉවරයි. රණවිරුව දංගෙඩියට දක්වන්න ඕන කරන යාන්ත්‍රණය දැන් හදලා ඉවරයි. දැංගේනවායි හානිපූර්ණ කරන්න පනතක්. අපි විරුද්ධ නැහැ උතුරට යාල දේවි නැවත ගමන් කරන්න ආරම්භ කළාට. අපි විරුද්ධ නැහැ උතුරේ වැව හදනවට. අපි විරුද්ධ නැහැ නැගෙනහිර පාසල හදනවට. අපි විරුද්ධ නැහැ නැගෙනහිර කෝවිල හදනවට. අපි විරුද්ධ නැහැ දෙමළ ජනතාවට සම අයිතිය මේ රටේ ලබා දෙනවට අපි විරුද්ධ නැහැ. අපි ඉල්ලන්නේ මේ උත්තරීතර ස්වභාවය අපි ඉල්ලන්නේ දෙමළ වීම නිසාවෙන් යම් කෙනෙකුට මුස්ලිම් වීම නිසාවෙන් යම් කෙනෙකුට අයිතියක් අහිමි වෙලා තිබෙනවා නම් ඒ අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සටන් වදින්නේ කවුද? ඒ අයිතිය සටන් වදින ඕනෑ කෙනෙක් එක්ක අපි අත් දෙකම උස්සගෙන සටන් වදින්න ලෑස්ති. නමුත් මේ එන්නේ මොකක්ද? මේ හානිපූර්ණය කියලා එන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ලෝකයේ රටවල් දැනුත් 32ක් ත්‍රස්ත LTTE සංවිධානය තහනම් කළ ඉවරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1373 යෝජනාව යටතේ ලෝක සාමයට බාධාවක් කියලා LTTE සංවිධානය සමග සම්බන්ධ වෙච්ච සංවිධාන 15ක් දැනට තහනම් කළ ඉවරයි. ලෝකේ රටවල් 32ක් තහනම් කරපු සංවිධානයක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1373 යෝජනාව යටතේ තහනම් කරපු සංවිධාන වලට තමයි මේ වන්දි ගෙවන්න හදන්නේ වෙන මොකටවත් නෙවෙයි මේ වන්දි ගෙවන්න හදන්නේ. මේ ත්‍රස්තවාදය කොටි ත්‍රස්තවාදය නැවත ප්‍රවර්ධනය කිරීමට ගන්න උත්සාහයක් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ විදිහට කොටින්ට වන්දි ගෙවනවා. මේ රට අමුමු මහා මිනිස් ලේ ගංගාව බවට පත් කරපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා. මේ රට අමු සෝනක් බවට පත් කරපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනවා. මේ රට මලකඳන් පුරවපු කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවනකොට කොටි ත්‍රස්තවාදයෙන් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මලේබක ජනයා ගලව ගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරපු රණවිරුවන්ට මොකද වෙන්නේ?
තව විනාඩියෙන් අවසන් කරන්න.
ලුතිනන් කර්නල් නිරන්ත පීරිස් ලුතිනන් කර්නල් විනාඩි දෙකක් දෙනවා විමල විරුවන් දිසානායක මන්ත්‍රීතුමා. මොකද වෙන්නේ කොටින්ට වන්දි ගෙවනකොට කොටි ත්‍රස්තවාදයෙන් මේ රට ගලව ගන්න කැපවෙච්ච රණවිරුවන්ට මොකද වෙන්නේ? ලුතිනන් කර්නල් නිරන්ත පීරිස් දැන් දවස් 21ක් තිස්සේ CRP සිරමැදිරිය කාන්ත දුක් විඳිනවා. මොකට දුක් විඳින්නේ? එරන්ත පීරිස් කියන්නේ 7 වෙනි බුද්ධිවලකායේ ආනන්ද නිලධාරියා. භාෂා පහකින් හයකින් වැඩ කරන්න පුළුවන් විශිෂ්ට බුද්ධිමේ රණවිරුවෙක්. මොකද්ද යෝජනාව? .77 .33 .63 කියන දුරකථනයට කෝල් එකක් ආවා කියලා යාගේ. එයා කියනවා ආවේ නැහැ කියලා. මේගොල්ලෝ ඊනියා ශානියා බේසේකරගේ පොලිසිය කියනවා ආවා කියලා ඒක පිළිගනින් කියලා කියනවා. පිළිගත්තේ නැහැ කියලා අද ලුතිනන් කර්නල් එරන්ත පීරිස් බුද්ධියංච රණවිරුව ආද හිරේ. කොටි ත්‍රස්තවාදයේ කම්මුතු කිරීමන ජීවිත පූජාවෙන් කැපවෙච්ච රණවිරුව හිරේ. ටෙලිෆෝන් කෝල් එකක් ආවා කියලා උළුගෙදර හිරේ. එක්නලිකොට කියන ඊනියා කොටි මාධ්‍ය වේදිකාවත් එක්ක පස්සෙන් ආවා කියලා හිරේ. පිළිගත්තේ නැහැ කියලා ඉරේ. එහෙම ඉරේ ඉන්නකොට එහෙම ඉරේ ඉන්නකොට මේ අනිත් පැත්තෙන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි විනාඩියක් දෙන්න. මෙන්න ෂම්මි කුමාරරත්න අවුරුදු මාස 14ක් කිරේ හිටියා. ෂම්මි කුමාරරත්නගේ පඩිය ගවල් නැහැ කන් ලුතිනන් කන් ෂම්මි කුමාරරත්නගේ පඩිය ගවල් නැහැ රුපියල් 18000 70000ක් 1,70,000ක් තියෙනවා. පොබෝද සිරිවර්ධනගේ පඩිය ගවල් නැහැ. ඒ වගේම මෙතන දිනවා මං සභාගත කරනවා රණවිරෝ 14 දෙනෙක්ගේ පඩිය ගවල් නැහැ. බුද්ධියංශ රණවිරුවන්ගේ මේරට කොටස්තුවාදයෙන් මුදා ගැනීමට කැපවෙච්ච රණවිරුවන්ගේ පඩි ගවල නැහැ. පඩි ගවන්නේ නැති ආණ්ඩුවක් මෙන් හානිපූර්ණ කොටින්ද වන්දි ගවන පණක් ගේනවා කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මොකද යුක්තිය? මොකද යුක්තිය? ලුතිනන් කර්නල් එරන්තපීරි සිරේ දානවා දුරකථන ඇමතුමක් ආවා කියලා යාගේ දුරකථන අංකයට. දුරකථන අංකය සිසිල ජයගොඩි මන්ත්‍රීතුමත් විනාඩියක් දෙන්නලු. ඒ විනාඩියත් මට දෙන්න. ඒ වගේම ඒ වගේම කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දුරකථන පණිවිඩයක් ආවා කියලා හිරේට දානවා ගිහිල්ලා එරන්ත පීරි සද හිරේ. හැබැයි නාලක සිල්වා කියනවා නාමල් කුමාර කියනවා පොලිස් ඔත්තුකාරයා රාජසේනාරත්න කැබිනට් කැබිනට් ප්‍රකාශකය පිළිගන්නවා. නාමල් කුමාර කියන්නේ පුරුදු පුහුණු කරපු පොලිස් ඔත්තුකරුවෙක්. ඔහු නාලක සිල්වාගේ හඬබඩ ඉදිරිපත් කරලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය හෙළිදරව් වෙනවා. නාලක සිල්වා ගෙදර දුරකථන ඇමතුමක් ආපු එරන්ත පීරිස් හිරේ එක්නලිගොඩත් එක්ක බස් එකේ පිටිපස්සෙන් ආවා කියලා ඊනියා තොරතුරක් මත කෝපල් උළුගෙදර හිරේ. මොකද නීතිය? මොකද සමානාත්මතාවේ නීතියේ? කල්පනා කරලා බලන්න. එහෙම තත්වයක තමයි මේ ගේන්නේ මේ හානිපූර්ණය කරන්න කියලා ඊනියා හානිපූර්ණය කරන්න කියලා කොරිදස්තවාදී ප්‍රවර්ධනය කරන මේ ඊනියා පනත අරගෙන ඉන්නේ. මම විශ්වාස කරනවා ත්‍රස්තවාදයට විරුද්ධ කිසිවෙකුට මේකට අත උස්සන්න පුළුවන් කමක් නැහැ. ත්‍රස්තවාදයට විරුද්ධ කිසිවෙකුට මේක අත උස්සන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දේශද්‍රෝහී පනත පරද්දන්න ඕන. මේක පරද්දන්න ඕන. මේක පරද්දවීම කියන්නේ දෙමළ ජනතාවට දෙමළ ජනතාවගේ අයිති මුදුරා ගැනීමට පක්ෂ වීමක් නෙමෙයි. අපි කැමති දෙමළ ජනතාවගේ අයිති වාසකම් ලබා දෙනවට. අපිට ඕනේ දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, මැලේබග කවුරුත් සමගියෙන් එකට වැසෙන රටක්. හැබැයි මේ පනතෙන් කරන්නේ බෙදුම්වාදයේ, ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනය කරන එක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා මේ පනත පරාජයටපත් කිරීම සඳහා සමගයේ සහය අපි ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු ඒශාන් විතානගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ස්තුතිවන්ත වෙනවා කෙටි කාලයක් හරි ලබා දීම සම්බන්ධව. මම හිතනවා මේ අවස්ථාවේ අද මේ ගෙනෙන පනතේ වැදගත්කම හරියට කියලා අවබෝධ කරගන්න බැරි කුහක මානසිකත්වයෙන් පෙළෙන සමහර දේශපාලනික අවස්ථා වෙනුවෙන් පෙනී හිටින කතිකයන් ඔස්සේ මේ මාතෘකාව යටපත් වෙන හැරියට රටේ හැම මිනිස්යාගේම වෙනුවෙන් සමානාත්මව හිතන සමාජයක් උදෙසා අවශ්‍ය තවත් එක්තරා පියවරක් විදිහට මම මේ පනත අද පාර්ලිමේන්තුවට රැගෙන යන්න දකිනවා. මොකද අපි දැක්ක පහුගිය අවුරුදු 2-3 මේ උත්තරීතර සභාවට ගේන හැම පනතක්ම දැක්කේද අර කොරහේ කිඹුල්ලු දකිනවා වගේ. තොරතුරු දැනගන්නේ මේ පනත ගේනකොට මේ පාර්ලිමේන්තුවේ එදා සාකච්ඡාව තුළදී කවුරුවත් මේකේ වටිනාකම කතා කරේ නැහැ විපක්ෂේ. හැබැයි අද ඒකේ තියෙන වටිනාකම අවබෝධ වෙලා තියෙනවා. ඒ වගේම අපිට මතකයි 1990 ගිලන් රථ සේවය මේ රටට අරගෙන එනකොට මේ ඉන්දියාවේ රෝහත්තු සේවය එනවා. මේ 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 රටේ අහිංසක රියදුරුවට කරන්න තියෙන රැකියාව නැති වෙනවා. මේ ඉන්දියාවේ උත්තුකරු වෙනවා කියලා ඒක මහ කැත විදියට දැකපු විපක්ෂයක් තමයි අපේ අද රට නියෝජනය කරන්න කියලා මේ රට දැක්කා. හැබැයි දැන් ඒව අමතක වෙලා තියෙන වෙලාවේ අද මේ වසර ගණනාවක් එක එක දේශපාලනඥයන්ගේ ඌමනා විපාකම් වෙනුවෙන් එක එක දේශපාලන අරමුණු වෙච්ච ගිය සමහර උන්මත්තක නායකයන්ගේ ඕනා විපාකම් වෙනුවෙන් තමන්ගේ අයිති අහිමි කරගත්තේ මිනිස්සු වෙනුවෙන් මේ රටේ වග කියන රජයක් විදිහට ගේන මේ හානිපූර්ණ යෝජනාවලිය නැත්නම් මේ පනත සම්මත කරගන්න වෙලාවේ අපි දැක්ක දැන් මීට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමාගේ විග්‍රහය. එතුමා ඉන්නේ මොන ලෝකයකද මන් දන්නේ නැහැ. 71 මේ රටේ තරුණිය බිල්ලට දීලා 88 බිල්ලට දෙන ඒකේ සමාජීක වෙච්ච එතුමා මෙතන කෑ ගහනකොට මේ රටේ කී දෙනෙක් ඕක අහගෙන ඉන්නවද? මේක මේ අපිට LTTE එක සුද්ධ කරන්නද වෙන කාටද කියන කතාව වෙන මේ රටේ සෑම සාමාන්‍ය පුරවැසියෙකුට අයිති දෙයක් රජයක් විදියට මේ 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 වගේ ප්‍රගතිශීලී යෝජනාවන් අරගෙන එන එක ගැන මං හිතන්නේ කල්පනා කරන්න ඕන කාලයක් ඒ නිසා මුස්ලිම් ඡන්ද ටික තමන්ගේ ගොඩට දාගන්නද දෙමළ ඡන්ද ටික තමන්ගේ ගොඩට දාගන්නද මේ විකාර රූපී විදියට හිතන ඒ වගේ ගොබ්බ මානසිකත්වයේ තියෙන කෙනෙකුට මේක ගැන හිතුවොත් නෑ හිතන්න පුළුවන් මේකේ ඉන්නේ LTT එක සනසන්නේ කියලා. ඒ නිසා අපි කියන මහත්තුරුනේ පපුවට තට්ටු කරලා අහන්න 88 අහිංසක ජීවිත කීයක් බිලිගත්තද? අම්මල තාත්තල තමන්ගේ දරුවෝ නැති වුණාට දරුවන්ට තමන්ගේ අම්මල තාත්තල නැති වුණාට ඊට පස්සේ ආපු කිසි රජයක් ඒ ගැන හොයලා බැලුවද? නෑ. LTT එකෙන් හානි වෙච්ච අහිංසක මිනිස්සු කොච්චර මේ අපේ දකුණේ ඉන්නවද දැන් මේ උතුර ගැනගෙන ආපු LTT එක නැත්තා උතුරේ ඉන්න සියලු දෙනා කොටි කියලා උතුරේ ඉන්න සියලු දෙනා LTT කාර්යය කියලා හඳුරවගෙන ආපු යෝජනාවක් විදියට මේක අර්ථ නිරූපණය කරන්න තරම් ගොබ්බ මානසිකත්වයක් තියෙන දේශපාලනඥයොත් එක්ක ඉන්න විදිහම ලොකු කනගාටුවක් කියලා මම මේලා විශේෂයෙන් මතක් කරනවා ඒ නිසා හැම දෙයක් කෙරේම තමන්ගේ දේශපාලන කුණු කෝණයෙන් බලනකම් මේ රටේ නිවැරදි ගමනක් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන ගමනක් මේ රටේ දේශපාලනඥයෝ විසින් ගන්නා වූ වැදගත් ප්‍රගතිශීලී ගමනක් යන්න බෑ කියන කාරණාව මේ රටේ ජනතාව සිහිපත් කරගන්න ඕනේ. හැම වෙලාවෙම තියෙන්නේ වෛරය, හැම වෙලාවෙම තියෙන්නේ ක්‍රෝධය, හැම වෙලාවෙම තියෙන්නේ තමන්ගේ ගොඩ වැඩි කරගෙන දේශපාලනික වශයෙන් තමන්ගේ අරමුණට කරන් යන ගමන. සා මේ රටේ ජනතාව ඒ ජාතියේ බඩු වලට උත්තරයක් 2015 ජනවාරි 8 වෙනිදා දුන්නා. නැවත ඒ ගමන යන්න උත්සාහ කරාට මේ රටේ ජනතාව නැවත ඒ මෝඩ ගමන යන්න ඒ ජනතා විරෝධී ගමන යන්න අවස්ථාවක් දෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. ඒ නිසා මේ අදගෙන යෝජනාව සාමාන්‍ය ජනතාවට මුළු රටටම වග කියන රජයක් විදියට ඉතාම වැදගත් යෝජනාවක් මේ රටේ නැවතක් යුද්ධයක් ඇති නොවෙන්න නැවතත් ජාතිවාදී බේද මේ රටේ ඇති නොවෙන්න ගෙන ආපු යෝජනාවක් විදියට අපි රජයක් විදියට රටේ ජනතාවට තවදුරටත් මේ රජයෙන් කරන්න පුළුවන් ඒ යාපාලන යෝජනා ඉදිරියට ගේනවා කියන එක මතක් කරමින් මගේ වචන කීප අවසන් කර
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මන්තුමා
පේ මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා මේ පනතාද එන්නේ අපිම එකතු වෙලා සම්මත කරපු ජිනීවා සම්මුතිය අනුව කියලා. එහෙම නොවේ නම් මේ වාගේ දෙයක් එන්නේ නැහැ. අද කවුරුත් පිළිගන්නේ නැහැ අපේ රටේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී අරගලයක් නිමා කරපු අවස්ථාවක් ගැන කවුරුත් පිළිගන්නේ නැහැ. අද කතා කරන්නේ එවැනි දෙයක් සිදුුනේ නැහැ. එවැනි දෙයක් මතක නැහැ. නමුත් ඇති වෙලා තියෙන යම් කිසි හේතුවක් නිසා ඇති වුණු ගැටුමක් හේතුවෙන් අසාධාරණයට ලක්වුණු පිරිසට ඒ කියන්නේ ත්‍රස්තවාදී අසාධාරණයට ලක්වුණු තැනැත්තෙක් ඒ තැනැත්තාට කොහොමද අපි සලකන්නේ කියන එක තමයි මේ කියන්න හදන්නේ. මම අපි කවුරුත් ජාතිවාදී නෙවෙයි. අපි ඉන්න මෙතන ඉන්න කවුරුත් විරුද්ධ පක්ෂ කිසිම කෙනෙක් ජාතිවාදී ස්වරූපයෙන් අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි ඊටාම බිහිසුණු කාලයක් ගත කෙරුවා. ඒ බිහිසුණු කාලය ගත කරලා රජයක් හැටියට අපි නැවත ඒකීය නිදහස් සාමකාමී රටක් අපි හදලා තමයි තමුන්නාන්සලට මේක ලබා දුන්නේ. ඒ ලබා දීපු අවස්ථාවේදී දැන් අපි අද කතා කරන්නේ ඒ පිළිබඳ කිසිම දෙයක් දැන් මම හිතනවා ඒක ඇත්ත කතා කරලා ඒ අනුව මෙන්න මෙහෙම කරමු කියලා යෝජනා කරනවා නම් වඩා හොඳයි. එතකොට අපි කාටත් මේකට එකඟ වෙන්න පුළුවන්. මම අදහස් කරන්නේ ප්‍රධාන වශයෙන් මේක හරි গুপ্ত දෙයක් තියෙනවා මේක ඇතුලේ. මට එක තාම තේරුම් ගන්න බෑ. එකක් තමයි මේ උතුරු නැගෙනහිර පළාත් දෙක කියන වගන්තිය ඉවත් වෙනවද නැද්ද කියලා අපිට තාම
පැහැදිලි
නෑ. අමතුමාය ගැන පැහැදිලි කිරීමක් කරුවේ නෑ. ඊළඟ කාරණාව තමයි මේ රටේ මීට කලිනුත් සන්නද්ධ අරගල තිබුණා. ඒ අය සම්බන්ධයෙන් මේ පනතෙන් යම් කිසි ආකාරයක සහනයක් ලැබෙනවද කියලා අපිට කිසිම දැනුවත්කමක් ඇති වුණේ නැහැ. මම විශ්වාස කරනවා ඒ අය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක් දැන් මේක කියන හැටියට මේ ආච්චිලා සීයලා මාමලා මුණුපුරාලා මෑමණ්ඩියවරු නෑ කවස්සිනාවරු නෑනාවරු බෑනාවරු කියලා තියෙන හන්දා මේක පොඩක් උඩට ගෙනihin ඒ කට්ටියත් මේකට සම්බන්ධ කරගත්තොත් ඒගොල්ලන්ගෙත් මුණුපුරු මිනිපිරියෝ දැන් සීයලා ආච්චිලා නන්දම්මලා මාමණ්ඩිලා ඉන්නවා පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඒත් සම්බන්ධ කරගත්තොත් හොඳයි 71 ගැන කල්පනා කරන්න ඕනේ දෙපැත්තෙම අසුනා අසුවට අසුනා මේ දෙපැත්තෙම එක කණ්ඩායමක් අමතක කළා ඒක අය දකුණ යන්දා මේ අනික් අයට විතරක් දීපම රටේ සංහිඳියාව ඇති වෙනවා කියලා කවුරු හරි කියනවනම් මම නම් ඒක සම්පූර්ණයෙන් පිළිගන්නේ නැහැ දෙක තමයි මට වැදගත්ම දේ දැනගන්න ඕනේ මේකේ කර්ම අපූර්ව ගන්තියක් තියෙනවා ඒ තමයි මේ බලතල කාර්ය ඉටු කරනකොට කවුරු හරි ප්‍රතිවිරෝධය පානවනම් බාධා කරනවනම් කාර්යාලයට අයිති ලෙස බාධා කරනවනම් අසත්‍ය තොරතුරු දෙනවනම් පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමෙන්
රාජතුමා තව විනාඩියකින් අවසන් කරයි.
එහෙමයි. රාශි තොරතුරු හෙළි කරන්නේ නම් මේ සඳහා අපහාස කිරීමේ වරදට වරදකරු විය යුතුයි. දැන් මේක කොහෙටද යන්නේ? මේ අපහාසය අභියාචන අධිකරණයට විරුද්ධව කරන ලද අපහාසයක් හැටියට අභියාචන අධිකරණයේ නඩු පවරන්න ඕනේ. එතකොට මොකද්ද මේ කරන්න හදන්නේ? ඒ කියන්නේ මේ කාර්යාලය කරන කිසිම දෙයකට මොනම තාකාරයක විරුද්ධතාවයක් දැක්වුවත් ඒ අයට පුළුවන් අපහාස කිරීමක් හැටියට සලකලා අභියාචන අධිකරණය ගිහිල්ලා කරන්න. මේක කොහෙද ලෝකෙ පනතක් මෙහෙම තියෙන්නේ. ලංකාවේ මට එක පනතක් පෙන්වන්න. මීට වඩා භයානක පනත් ලංකාවේ තියෙනවා. එක පනතක් මට පෙන්වන්න. මේ නිලධාරියෙක් රජයේ නිලධාරියෙක් හැටියට මේ කාර්යාලය සීවය කරන කෙනෙක් විනිශ්චයකාරවරයෙක්ගේ බලතල ආරෝපණය කරලා ඒ ආරෝපණය කරපු අනුව නිදහස මේ අපහාසයට ලක් කරන්න කියලා කියපු තැනක් මට පෙන්වන්න. එනිසා මම හිතනවා මේක ඇතුලේ හැංගිච්ච ගොඩක් තියෙනවා. පේන්නේ නැති ගොඩක්. ඒ කියන්නේ මේක ඇතුලේ එක්තරා පුද්ගලයෝ කණ්ඩායමකට ඕනනම්
මන්තම අවසන්
අවසන් කරනවා පුද්ගලයෝ කණ්ඩායමකට මේක කරන්න ඕනේ. ඒ කරන අවස්ථාවේදී අම්මාකාරයක අනිකුත් අය මේ ගැන විරෝධය පෑවොත් ඒ අයව හිරේ දානලා මේක දෙන්න තමයි මේක ගේන්නේ. අන්න ඒක පිළිබඳ අපේ දැඩි විරෝධය පළ කරමින් මගේ කතාව මම අවසන්
කරනවා. ගරු රෝහිණි කුමාරි විජයරත්න මන්ත්‍රීතුමිය විනාඩි 4ක් කාලයක් තියෙනවා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, හානි පූරණය සඳහා වන කාර්යාලයේ පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව අදහස් පළ කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මෙම පනත්පත් කෙටුම්පත පිළිබඳව මතවාද පළ කිරීමේදී අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහරෙක් උත්සාහ ගන්නවා පටු වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී හැඟීම් තුලින් මේ දේශපාලන දෘෂ්ටි කෝණයකින් යුතුව විග්‍රහ කරන්නට. අද ලංකාවේ වෙන දේවල් අරගත්තහම හැම දෙයකටම දේශපාලන වටිනාකමක් මුහුණවරක් දෙන්න පිරිසක් කටයුතු කරනවා. මම හිතනවා ඒක අපේ රටේ අවාසනාව. බලය ලබා ගැනීම සඳහා බලයෙන් ඉවත් වෙච්ච දවසේ ඉඳලම උත්සාහ දරන අන්තවාදීන් මේ පනත් කෙටුම්පත උතුරු නැගෙනහිර සිද්ධ වෙච්ච අවාසනාවන්ත යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච LTT හිතවාදී පිරිස් වලට සහන සලසන ප්‍රයත්නයක් ලෙස ලඝු කොට දක්වන්නට උත්සාහ දරනවා. මීට පෙර කතා කරපු මහත්වරු කතා කළේම LTT කොටියා කියා කණ්ණාඩියක් දාගෙන. මේක සමාජ මතවාදයක් මේ අය මෙහෙම උත්සාහ කරන්න දරනවා. නමුත් මම කියනවා මෙම කෙටුම්පත මැනවින් අධ්‍යයනය කරන කෙනෙකුට පෙනී යනවා ඒ එහෙම වෙන්නේ නැහැ කියන එක. මේ පනත තුලින් හානිපූර්ණේ කාල රේඛාව පැහැදිලිව දක්වලා තියෙනවා. මම කියනවා අර ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කීවා මේක මේ යුද්ධයේ කාලය ගැන විතරයි කියලා. 1971 ඉඳලා 2018 දක්වා රට පුරා ඇති වෙච්ච විවිධ සිදුවීම් තුලින් ජීවිත දේපළ හානි වූවන්ගේ පවුල් සඳහා සහන සැලසීම පිළිබඳව මේ තුලින් සාකච්ඡා වෙනවා. දශක තුනක සිවිල් යුද්ධය, 71 කැරැල්ල, 88-89 කැරැල්ල, බන්ධනාගාර තුල ඇතිවෙච්ච ඝාතන, ජනවාර්ගික අරගල නිසා සිදු වූ ජීවිත හා දේපළ හානි මේ සඳහා වන්දි ගෙවීමට මේ තුලින් අවස්ථාව සැලසෙනවා. එනිසා මම කියනවා මේක පටු දේශපාලනය සඳහා වෙනත් ආකාරයකට අර්ථ දක්වනවා නම්
මේක බරපතල
අසාධාරණයක් කියලා. මෙම වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෞද්ගලිකවම ලකින කෙනෙක් මම 88-89 භීෂණ සමයේ මගේ පියාගේ සහෝදරයා ඝාතනයට ලක් වුණා. ඒ පවුල් සඳහා ඒ අයගේ අසරණ වූ පවුල් සඳහා කිසිදු පිළිසරණක් ලැබුණේ නැහැ. එතකොට ඒ වගේම ලග්ගල ප්‍රදේශයේ 100කට ආසන්න මගේ ඥාතීන් පිරිසක් මිය ගියා. ඒ අය සඳහාත් කිසිම පිළිසරණක් ලැබුණේ නැහැ. ඒ වගේම ඒ සන්නද්ධ අරගලයට සහභාගී වෙලා හිටන තරුණ පිරිස් විනාශ වෙලා ගියා. ඒ අයගේ දරු පවුල් සඳහාත් කිසිම පිළිසරණක් වන්දියක් ලබා දීමට පියවර ගත්තේ නැත්තේ මෙවැනි ක්‍රමවේදයක් ඒ වෙනකොට සකස් වෙලා තියෙන නිසා විනාඩියක් දෙන්න. මම විශ්වාස කරනවා අද ඉදිරිපත් වෙන මේ කෙටුම්පත මේ ඓතිහාසික අතපසුවීම වැරද්ද නිවැරදි කිරීමට ගත්ත උත්සාහයක් කියලා. මේක බහුවාර්ෂික, බහුවාර්ගික, බහුභාෂාමය බහුආගමික රටක් සමාජයක් ඒක තුල මේ නීතියේ හිමිකම් සියලු දෙනාටම ලැබෙන්න ඕනේ මම මගේ කතාව සභාගත කරනවා ඒ වගේම මම කියන්න ඕනේ යම් පීඩාවකට පත්වෙච්ච අයෙක් ඒකට සාධාරණේ ගන්න ක්‍රම කීපයක් තියෙනවා ඒකෙන් ප්‍රධාන වශයෙන්
අවසන් කරන්න
තමන් පීඩාවට පත් කළ අයට එරෙහි නීතිය ක්‍රියාත්මක කර ගැනීම වගේම තමාට සිදු හානියට අනුරූපව යම් වන්දියක් ලබා ගැනීමට කටයුතු කරනක නිසා මම අවසාන වශයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ධම්මපදයේ එනවා සුඛ වග්ගයේ ගාතාවක් සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ ඒකේ අර්ථය කියන්නේ වෛරී සහිතව ජීවත් වෙන මිනිසුන් අතරේ අපි වෛර රහිතව ඒකාන්තයෙන් සුවසේ ජීවත් වෙමු අපි වෛරී මිනිසුන් මැද අවෛරීව ජීවත් වෙමු මේ පනත එවැනි මිනිසුන්ගේ උත්සාහයක් බව මම ප්‍රකාශ කරමින් හැම දෙයකටම ජාතිවාදී හෝ තමන්ගේ බලය ලබා ගැනීමට අවශ්‍යතාවයේ ඉස්මුදුන් මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් මේ සියලු දේවල් දිහා දකින්න එපයි කියනක මම මේ වෙලේ ප්‍රකාශ කරනවා
ඔනරබල් මොහාන් ප්‍රියදර්ශන ඩී සිල්වා
ස්තුතියි කර සභාපතිතුමනි අද මේ බොහොම වැදගත් පනතක් ගැන විවාදයක් තිබෙන්නේ විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ දැන් මේ පනත ඇත්තටම අර පෙරහැර ආපු තව එක පනතක් අතුරුදහන් වුවන්ගේ පනත ඒ වගේ පනත් කීපයක් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අපි දන්න අපේ හිටපු විදේශ අමාත්‍යතුමා මේ කියන විදියට ජනාධිපතිතුමා දන්නේ නැ අගමැතිතුමා දන්නේ නැතිලු කැබිනට් එක දන්නේ නැතිලු ගිහිල්ලා 31 යෝජනාවට පක්ෂව අත උස්සලා ඒක ප්‍රතිඵලයක් හැටියට එනවා. එතකොට අපිට පේනවා දැන් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ගරු සභාපතිතුමනි දැන් මේ සංහිඳියාව නීති ආධිපත්‍ය යහපාලනේ මානව හිමිකම් දැන් මේ ඔක්කොම කානුවේ දෝර ගලාගෙන යනවා. හැබැයි මේවා එක තැනකවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන බරපතල ප්‍රශ්නේ. එතකොට දැන් ඉස්සලම දැන් මේ පනතරම් බලනකොට දැන් මේ පනතේ මූලික අරමුණ තමයි මේ පීඩාවට පත් අයට සහන ලබා දෙන එක. එතකොට මේකේ මම ගරු අමතුමාගේ අවධානයට යොමු කරන්නට ඕනේ දැන් 27 වෙනි වගන්තියේ තියෙන පීඩාවට පත් වෙච්ච පුද්ගලයා කවුද කියන එක. එතකොට ඔබතුමා දැන් මේ සංශෝධන වලට ඉදිරිපත් කරා අපිට ලබා දීලා තියෙන සංශෝධනයක් දැන් මේක තියෙන මේ 5 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහ දැක්කනේ පිළ ආදේශ කරන්න කි. එතකොට ඒක තියෙන්නේ සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප්‍රතිඵලයක් කි. එතකොට මේකේ මේ 27 වෙනි පේළියේ 22 වෙනි පිටුවේ 5 වෙනි පේළිය තියෙන්නේ සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප්‍රතිඵලයක් කියන එක. ඉතින් මම දන්නේ මේක කාට වැරදිලාද කියන එක ඒ කිසිම සංශෝධනයක් නැහැ ඒකේ. ඒ එකම තමයි ඒකේ තියෙන්නේ. එතකොට කරුණාකරලා නෑ මම දන්නේ මම නමුත් මේක ඉංග්‍රීසි භාෂාවේ තියෙන එකක් ගන්නවයි ඔබතුමා දන්නවා මම හිතන්නේ පනතක වඩා බලාත්මක වෙන්නේ සිංහල භාෂාවෙන් තියෙන එක. ඉතින් ඒක තමයි මම මේ කියන්නේ මේක වැරද්දක්. මේක වැරද්දක් කියන එක තමයි මම ඔබතුමාට කියන්නේ. ඔව් මේක ලෝක වැරද්දක්. එතකොට අනිත් කාරණේ තමයි දැන් මේකේ කරුණාකරලා ඒක ඔබතුමා නිවැරදි කරන්න කියන ඉල්ලීම කරනවා. ඊළඟට දැන් මේක 11 වෙනි මේක 11 දැන් මේ හානිපූර්ණ සඳහා පීඩාවටපත් තැනැත්තන්. එතකොට මේකේ මේ සම්පූර්ණයෙන්ම මේ බලතලයේ දීලා තියෙන්නේ මේ කාර්යාලයට පත් කරන නිලධාරින්ට. මේ එතකොට මේ නිලධාරින් පත් වෙන්නේ ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා තමයි පත් කරන්නේ. එතකොට ඇත්තටම අපි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඡන්දි දීපු මිනිස්සු. දැන් අද අපි කනගාටු වෙනවා ඒ සම්බන්ධයෙන් මොකද අද ඇත්තටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද විහිළුවක් වෙලා තියෙනවා. අද සම්පූර්ණයෙන්ම මේ රටේ ජනාධිපතිවරයා බලයට ගේන්න ආපු උදවියගේ කණ්ඩායමේ සංගුණලක් එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කියන්නේ. එතකොට මේක අද මේන් කරන පත්වීම් පිළිබඳව තියෙන බරපතල ප්‍රශ්න තමයි දොර සභාවදී වෙන අද වර්තමාන පොලිස්පතිවරයා පත් කරේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත අගමැතිවරයා එක තැනකට ගිහිල්ලා මේ ලෝකෙ ඉන්න හොඳම පොලිස්පතිවරයා අපේ රටේ ඉන්නවයි කියනකොට අපේ රටේ ජනාධිපතිවරයා කියනවා මේ රටේ ඉන්න පොලිස්පතිවරයා ජෝකර් කෙනෙක් කියලා විහිළුකාරයෙක් කියලා. එතකොට අපි කවුරු කියන එකද පිළිගන්නේ? මේ රටේ ජනාධිපති එකක් කියනවා, අගමැති එකක් කියනවා. ඉතින් එතකොට මෙන්න මේ වගේ විවස්ථා සභාවක ඉන්නම් මේ නිලධාරි මණ්ඩලය පත් කරන්නේ. එතකොට ඇත්තටම අපිට මේවත් එක්ක එකඟ වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන මේක සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව නොමග යවන්න කරන උත්සාහය. එතකොට මට එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි, මම ගරු අමාත්‍යතුමායන් අහන්න කැමතියි. දැන් මෙතන මට කලින් කතා කරපු එක මන්ත්‍රීවරයෙක් කිව්වා, මේක මේ උතුරු නැගෙනහිර තිබුණට ඕන මාතර වුණත් කොහේ වුණත් මේ වන්දි ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙමනම් අපි අහනවා, ඇයි එහෙමනම් මේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ කියන එක ඇයි ඔබතුමාලාගේ ඉවත් කරන්නේ නැත්තේ? කරුණාකරලා එහෙනම් මේක මුළු රටේම මේක එහෙනම් ඔබතුමාලට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච සන්නද්ධ ගැටුම් අතර දුර කියලා ඔබතුමාලා ඒක එහෙම කරන්න නැතුව මේක උතුරු සහ නැගෙනහිර පළාත්වල පමණක් සිද්ධ වුණා කියන එකෙන් මම හිතන ව්‍යංගාර්ථය ඔබතුමාලා අදහස් කරන්න මේක LTT ත්‍රස්තවාදීන්ට මේ වන්දි ගෙවීමක් තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම අපි මේ රටේ අහිංසක මිනිසුන්ගේ ආදායමෙන් LTT ත්‍රස්තවාදීන්ට උදව් කරන්න යාම පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා කියන කාරණේ ප්‍රකාශපත් කරන බොහොම ස්තුතියි.
ගරු දුසිතා විජයමාන මන්ත්‍රීතුමිය, සභානායකතුමා,
95 මහනුවර දිස්ත්‍රික්කයේ JVP ත්‍රස්තවාදී කලබල කාලේ ඝාතනය වෙච්ච 50 දෙනෙකුට බගේ ප්‍රධානත්වයෙන් මහින්ද විජේසේකර මැතිතුම ඇවිල්ලා 50 දෙනෙකුට වන්දි දුන්නා. 95 රුපියල් 50,000 ගානේ දුන්නා. දැන් පොඩ්ඩක් මම ඔබතුමාට කියන්නේ 95 මම ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ඉන්නකොට මහින්ද විජේසේකර ඇමතිතුමාට පුනරුත්ථාපන ඇමති මගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේ රැස්වීමක් ඇදවලා 88-89 මියගිය 50 දෙනෙකුට වන්දි මුදල් දුන්න 50,000 ගානේ. මම ඔබතුමා අතීතයේ මතක් කරන්නේ, මේක අපි වාදයක් ඕනේ නැහැ. මේක තමයි 94-3 මම කියන්නේ 94 ආණ්ඩුවට දුන්නා. මම බූලාසනේ හිටියේ, ඕගොල්ලෝ හිටියෙත් නැහැ, මම බූලාසනේ හිටියේ.
ගරු දුසිතා විජයමාන මන්ත්‍රීතුමිය,
බොහොම ස්තුතියි සභාපතිතුමා.
විනාඩි 3 කාලයක් තියෙන්නේ.
හානිපූර්ණයේ සඳහා වන කාර්යාලය පනත මං හිතන්නේ අපි කතා කරනවා නම් විශේෂයෙන්ම අතීතයේ යුද්ධයක් ගැන අවුරුතියක යුද්ධයක් පසු කරලා ආපු අපි මේ යුද්ධය ගැන කතා කරලා ආයේ නැවත යුද්ධයක් ඇති නොවන ආකාරයට අපි රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී අපි කතා කරන්න ඕනේ. මොකද යුද්ධ කියන එක විතරක් යුද්ධය මතම ඉඳලා නෙවෙයි, අපි යුද්ධ ගැන කතා කරනකොට අද අපි දැනගන්න ඕනේ මේ යුද්ධය නිසා අපිට නිවැරදි කරගන්න තියෙන අවශ්‍යතාවල් තියෙනවා, සමාජීය අවශ්‍යතාවල් තියෙනවා, ඒ වගේම සමාජයේ ව්‍යුහයක් ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපි ගොඩනගන්න ඕනේ. ඒ නිසා අපි සංහිඳියාවෙන් යුත් රටක් විහි කරනකොට කලබලකාරී තත්ත්වෙන් පීඩාවට පත්වෙච්චවුන් අපි නසලකා හරින්න බෑ. ඒක උතුරද නැගෙනහිරද කියන එක අපි වර්ග කරලා නැහැ. මේක කලබලයක් වුණා නම් සමස්ත ශ්‍රී ලංකාවේම ජනතාවට මේ සහනය ලැබෙන්න ඕනේ. ඒ නිසා මේ රටේ මං හිතන්නේ විශේෂයෙන්ම මේ පනතේ සඳහන් කරලා තියෙනවා කෝලහල ගැටුම්කාරී තත්ත්වයටදී සිවිල් වැසියන්ට වෙන හානි පූර්ණයට තමයි මේ පනත සම්මත කරන්න සූදානම් වෙලා තියෙන්නේ. මෙතෙන්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෙයින් ඇත්තටම උතුරු නැගෙනහිර කොට්ටාසේට පමණක් නෙමෙයි මේ වන්දි ගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. මේ හානි පූර්ණය මගින් අපයෝජනයන් පිළිගැනීම, විඳිතයන් පුනරුත්ථාපනය කිරීම හා විඳිතයන්ගේ අයිතීන් හා අභිමානය ප්‍රතිස්ථාපනය කිරීම කරලා තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී මතක් කරන්න
කැමතියි,
ඇයි මේ උතුරු නැගෙනහිර මේ වර්තමාන රජය ගෙනාපු මේ පනතට විතරක් කතා කරන්නේ? ගිය රජය බලයට පත් වෙලා තියෙනකොට ගිය රජයේ හිටපු ජනාධිපතිතුමාත් උතුරු නැගෙනහිරට මේ පුනරුත්ථාපනයට සහයෝගයක් දුන්නා. උතුරු වසන්තය කියලා දෙයක් කතා කරා. එතකොට මේ උතුරු වසන්තය ඒ වගේම පුනරුත්ථාපනය කරන්න ඒ LTT සමාජිකයින්ට එතන ඒ උදව්ව කරනකොට ඒ ගැන විරෝධතාවයට කවුරුවත් කතා කරේ නැහැ. හැබැයි අද මේක සමස්ත
ශ්‍රී
කතා කරනකොට අද මේක ගැන ජාතිවාදයක් අවුස්සලා ඒකට විරෝධය පානවා. ඉතින් මේ නිසා අද මේ සමස්ත ජනතාවටම ලැබිලා තියෙන මේ අවස්ථාවේදී මම මං කාටවත් බාධා කරේ නැහැ. කරුණා කරලා බාධා කරන්න එපා වන්දි.
ගරුමන්තුමිය අවසන් කරන්න කියලා.
ඒ නිසා මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම ඉල්ලනවා අපි වෙච්ච වැරදි ගැන නෙවෙයි කතා කරන්න ඕනේ. අපිට රටක් විදියට මම හිතන්නේ හොඳම උදාහරණයක් තමයි රුවන්ඩාවේ තිබිච්ච මෙවැනි සිවිල් ගැටුම. ඉතින් මෙතෙන්දී අපි සියලුම වෙච්ච වැරදි ඔක්කොම අමතක කරලා දාලා සියලුම වැරදි අමතක කරලා දාලා රටක් විදියට සෑහෙන ඉස්සරහට ආපු රටක්. ඉතින් අද ඒ රුවන්ඩාවේ මම හිතන්නේ වැඩියෙන් සාර්ථක වෙලා තියෙන්නේ කාන්තාව තමයි බහුතරයක් රුවන්ඩාවේ පාලනය කරන්නේ.
ගරුමන්තුමිය
විශේෂයෙන් ඔබ තුමාලගේ මේ අවස්ථාවේ මේ අද ගෙනාපු මේ යෝජනාව කාලෝචිත යෝජනාවක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.